3-1. Oh. කවුද?
අර කතානායකතුමනි.
ඔව්. එතුමාට කතා කරන්න.
අර මුදල් අමාත්‍යතුමා විසින්.
ඔව්.
එරේදා මේ ගරු සභාවට මෙරටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් කොයි ආකාරයෙන්ද ඉදිරි කාලය තුලදී මේ ප්‍රශ්න විසඳීම සඳහා අපිට අවශ්‍ය වන්නා වූ විදේශ විනිමය සොයාගන්නේ කියන කාරණේ පිළිබඳවත් සැකවින් කරුණු දැක්වුවා. ඒක හැන්සාඩ් ගත වෙලා තිබෙන නිසා මාධ්‍ය වාර්තා කර තිබෙන නිසා මම ඒක ගැන නැවත කියන්න යන්නේ නැහැ. ඒ වගේම ඒ තත්ත්වයට පත් උනේ ඇයිද කියන කාරණේ ගන්නවා නම් මුදල් ඇමති අලි ශබ්රි මැතිතුමාම ඒකට හොඳ නිද ආදර්ශයක් වෙනවා. මොකද එතුමා මුදල් ඇමති හැට මීට අවුරුදු දෙකහමාරකට කලින් පත් වුණා නම් එතුමාට පෙරේදා කරපු කතා මෙතන කතා කරන්න වෙන්නේ නැහැ. මොකද එතුමා වෘත්තිකේ ජනාධිපති නීතිඥයේ. ඒ නිසා එතුමා සිවිල් නීතියත් හොඳට දන්නවා. ඒ නිසා එතුමා අවුරුදු දෙකහමාරකට කලින් පත් වුණා නම් පෙරේදා මේ වැනි කතාවක් එතුමාට කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේක තමයි මේ ආණ්ඩුවට දිගටම උනේ. මේ ආණ්ඩුවට දිගටම උනේ වැඩ කරන්න පුළුවන් උගත්කමක් තියෙන බුද්ධියක් තියෙන වෘත්තිකයන් පරිණතභාය මිනිස්සු තිබ්බ බංකුව උඩ. තිල වෙන ටීම් එකකට දුන්න වැඩේ. දැන් වැඩේ ඉවරලා අවුරුදු දෙකහමාරකට පස්සේ පාපෝච්චාරණයක් කරන්න වෙලා තියෙන අලුත් මුදල් ලැබෙතුමාට. එතුමා කළේ යන්නේ ඒක. මේක දැන්වත් නිවැරදි විය යුතුයි. ගරු කතානායකතුමනි, අවුරුදු 74ක ඉතිහාසයක් ගැන සමහරු කතා කරනවා. මම කියන්න ඕනේ එදා බ්‍රිතාන්‍ය ජාතිකයෝ 1815 මුළු රටම යටපත් කරගත්තහම පස්සේ මේ රටේ ආර්ථික හැදුවේ ඒකට අවශ්‍ය දේ. සම්ප්‍රදායික තේ, පොල්, රබර්, කුළුබඩු අපනයනේ. ඊළඟ ඒ කාලේ බදු ගැහුවා. ඇඟබද්ද බව පැනෙව්වා ඒගොල්ලෝ. එහෙම බදු එකතු කළා තමයි ඒගොල්ලන්ගේ පාලනේ රට තුල ගෙනිච්චේ. අපේ ඉතිවිච්ච සාරේ හැට උරාගෙන ගියා. අපේ මෙහෙටත් යමක් කළා. රේල් පාරවල් හැදුවා, පාරවල් හැදුවා, වරායවල් හැදුවා කළා. නමුත් ඒ අය එහෙම තමයි එදා කළේ. නමුත් 48න් පස්සේ ප්‍රමාණවත් උනේ නැහැ. එදා තිබිච්ච පෞද්ගලික අංශය මේ රටේ ජනතාව වගේ මූලික අයිතිවාසිකම් සපුරා නැහැ. ඒ නිසා රාජ්‍ය ව්‍යවසායන් නැති වුණා. 956න් පස්සේ තිරුකුණාමලය තෙල් ටැංකි අප සතු කරගත්තා. වරායන සතු කරගත්තා. කටුනායක, රත්මලාන මේ ඔක්කොම අපිට මේ රටට දායද කළ දුන්නා. ඒ නිසා අපිට එවෙන් හරියාකාරයෙන් ප්‍රොජෙන්ට් ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, එතුමාගේ රජේ මහවැලි ව්‍යාපාරය ආරම්භ නොකරන්නට ජලවිදුලිය මෙගාවට් 525ක් අද ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි මේ ඉතිහාසය ගැන කියන්න ඕනේ. අපි 74ක් ගැන දොස් කියලා වැඩක් නැහැ. ඩඩ්ලි සිනානායක මැතිතුමා තමයි 65 ඉඳලා 70ට එදා අපි පාසල් ගියා. වගා සංග්‍රාමය හැදුවා. අපිවත් කුඹුරට බැස්සෙව්වා. මතක තියාගන්න අපේ රට නිදහසෙන් පස්සේ පළවෙනි වතාවට සහලින් ස්වයං පෝෂිත තුනේ 65-75 යුගයේ එදා බතලගොඩ වී පරයාචන ආයතනයේ බීජී 7-8 හඳුන්ලා දීලා සහලින් ස්වයං පෝෂිත කළා. ඒක ඊට පස්සේ ඉදිරියට ගෙනිච්චා. දා සිරිමෝ බණ්ඩාරනායක මැතිගේ මේ රටේ කර්මාන්ත විප්ලවයක් හැදුවා. ටයර් සංස්ථාව, වාහන සංස්ථාව, ඖෂධ සංස්ථාව, පිටි සංස්ථාව කියන්නකෝ. තෙල් සංස්ථාව 962, තෙල් සංස්ථාව 980 දශකයේ නෙමෙයි 94 වෙනකලුත් තෙල් සංස්ථාව ලාභයි. 2004-05 මම විදුලි බල බලශක්තිය ඇමැති බිලියන 4ක් තෙල් සංස්ථාව ලාභයි. කවද්ද පාඩු වෙන්න පටන් ගත්තේ? හෙජින් සිද්ධිය පස්සේ පාඩු වෙන්න පටන් ගත්තා. සහනාදායට තෙල් දුන්න මෙවැනි ක්‍රියා සිදුවෙලා රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථක වුණා. ඒ නිසා විවිධ නායකව මේ රටේ ඉතිහාසය තුළ නිදහසෙන් පස්සේ මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ වැඩ කටයුතු කරගෙන ගියා. 973 ලෝක තෙර අර්බුදය ආවා. දැන් මම කැමති අහන්න, කී දෙනෙක් දන්නවද පෙට්‍රෝල් ඩොලර් කියන්නේ මොනවද? මොනවද පෙට්‍රෝල් ඩොලර් කියන්නේ? 973 ලෝක ආර්ථික අර්බුදය නිසා ඇමරිකාව යෝජනා කළා සෞදි අරාබියට ප්‍රධාන නිෂ්පාදනය තෙල් නිෂ්පාදනය කරන රට හැටියට ඩොලර් වලින් පෙට්‍රල් ප්‍රොඩක්ට් සඳහා, මේ ඛනිජ ද්‍රව්‍ය සඳහා, සම්පත් සඳහා ගෙවීම ඩොලර් වලින් කරන්නයි කියලා. අන්න එදා ඉඳලා තමයි පටන් ගත්තේ ඩොලර් වලින් ඛනිජ ආනයනේ, ඛනිජ ද්‍රව්‍ය කියන්නේ තෙල් ආනයනේ අපනයනේ සඳහා ඩොලර් වලින් ගෙවන්න. නිසා ඩොලර් එක ශක්තිමත් වුණා. දැන් අපිට මොකද වෙලා තින්නේ? අද ඒ ඩොලර් තමයි නැත්තේ. දැන් රුසියාව මොකද්ද කරලා තින්නේ? රූපවල වලින් ගනුදෙනු කරන්නේ තෙල් සහ ගෑස් අපනයන කිරීම යුරෝප රටවල් වලට අන්න රූපවල ශක්තිමත් වුණා ඒ නිසා අපි වගේ කුඩා රටකට මේ ප්‍රශ්න එනවා මේ විසඳ ගන්න අපි යන්න ඕනේ දැන් මොකද්ද මෑත කාලෙන් සිදුවීම් වෙච්ච දේවල් එදා හෙජින් ගනුදෙනුව නිසා තෙල් සංස්ථාවට ප්‍රශ්නයක් ආවා මහ බැංකු වංචාව 2015 දී බදු වංචා බදු අඩු කිරීම මෑත කාලීනව සීනි විදේශ වෙළඳාම නිසලස නොකිරීම අසාර්ථක ව්‍යාපෘති සඳහා ඩොලර් ණය ගැනීම දැන් ගන්නකො නෙළුම් ගුළුණ අන්න උසට උසේ තියෙන සත පහක ආදායම නැහැ ඩොලර් මිලියන 60කට අපි ගෙවන්නත් ඕනේ පොලිය ගෙවන්නත් ඕනේ හම්බන්තොට වරාය 110 සමාව වෙන ඔබතුමා නිවැරදි කළ බොහොම ස්තුතියි හරි හම්බන්තොට වරාය මිලියන 1100යි මේ වික්‍රම රංජිත් කුසමැතිතුමා කාලේ කරන්න දෙයක් නැහැ ආදායමක් එන්නේ නැහැ ඒ පාර කරුත්තේ ඒගොල්ලන්ටම දුන්නා ඊළඟට මෙන්න මෙවැනි අසාර්ථක ව්‍යාපෘති අපි නිසලස අපේ විදේශ විනිමය කලමනාකරණය කළේ නැහැ විදේශ වෙළඳාම කළේ නැහැ මම බල ලංකා බැංකුවේ නෝට 983 ෆොරින් කරන්සි බැංකින් යුනිට් එක පටන් ගත්තේ මම එදා ෆොරින් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳගෙන හැබැයි අපිට අදහසක්වත් කියන තැනක් තිබුණේ නැහැ විදේශ වෙළඳාම ගැන තෙල් සංස්ථාවට එල්සී ඕපන් කරලා තිනවා මම ලංකා බැංකුවේ ඉන්නකොට එල්සී ඩිපාර්ට්මන්ට් එකේ ඒවා දැනගෙන හිටියේ නැහැ අපේ ප්‍රයෝජන ගත්තේ නැහැ. එහෙම ගොඩක් ඉන්නෝ. ඒ නිසා කරු කතා නැගතුමනි අද රට කියන්නේ මොකද්ද? අද BSL එක කියන්නේ මොකද්ද? Association of Sri Lanka. මම සමාජිකයෙක්. අන්න ඊටාම වැදගත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා දිනු. කරුණු 13ක් කියලා දිනු. 15ක කැබිනට් එකක් හදන්න. වෘත්තිකෙන් දක්ෂින් අරගෙන පාර්ලිමේන්තුවේ. හදලා මාස 18ක් වැඩිම කාලයකට යන්න. ගිහිල්ලා මේ තියෙන ප්‍රශ්නට මුහුණ දෙන්න. ඒක විසඳන්න. ඊට පස්සේ මහමැතිවරණයකට යන්න. මෙන්න BSL එකෙන් කියලා තිබිච්ච ඒ යෝජනාව. ඒක නිසා මෙහිදී අපි කියන්න ඕනේ. දැන් ජනතාව මොකද්ද කියන්නේ? වෝල් ෆේස් පිටණියට ඇවිල්ලා. ආණ්ඩුව ව්‍යවස්ථාවේ හතරය යන්න. ව්‍යවස්ථාදායක බලය. ජනතාවගේ බලයයි මේ පාර්ලිමේන්තුවට දීලා තින්නේ. ආයන්න. හතර ආයන්න. විධායක බලය. ජනතාවගේ විධායක බලය ජනාධිපතිට දීලා තින්නේ. හතර ආයන්න. අධිකරණ බලය. ජනතාවගේ අධිකරණ බලය තමයි මේ දීලා තින්නේ. දැන් ජනතාව විල කියන්නේ මොකද්ද? පහකට සැරයක් ඕගොල්ලෝ අපෙන් බලය ගන්නවා. ඕගොල්ලන්ට ඕන විදියට යනවා. අපිට හඬක් නැහැ. දැන් අපි හඬ නංවනවා. මෙන්න මේක තමයි දේශපාලන යථාර්ථය. අද ගාලු මුවදොර පිටියේ රට පුරා ගොඩ නැගෙන තරුණ තරුණියෝ මොකද්ද කියන්නේ? ඕ අපිට අනාගතය. දැන් මුදල් ලැබෙතුමා කියන අවුරුදු දෙකක් අඩුම ගාණ යනවලු මේක විසඳන්න. අවුරුදු දෙකකදී විසඳුවේ කියලා එහෙම ටීම් එකක් දාගෙන අපි විපක්ෂ නායකතුමාත් යෝජනා කළා කොන්සෝටියම් එකක් හදන්න ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් හදන්න කැඳවන් එහෙම වුණා අහුගේ කාලේ අපිට මතකයි එදා රයිල් වික්‍රමසිංහ මැතිතුමා LTT ප්‍රශ්නිත විච්ච වෙලාවේදී එහෙම ඩෝනර් කොන්ෆරන්ස් එකක් තියලා මුදල් හොයාගත්තා සුනාමිය ගැහුවෙන් පස්සේ අපේ ඩොලර එක රුපියල ශක්තිමත් වුණා අපට ආධාර ලැබුණා ඒ නිසා අද මෙන්න මෙතෙන්ට අපි යන්න ඕනේ විදේශ රටවල ගන්න පුළුවන් ආගේ සහයෝගය අපි ගන්න ඕනේ අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය මත පිහිටලා අපි ඒ සහයෝගය ලබා ගන්න කටයුතු කරන්න ඕනේ ඒ නිසා මේ අරුමුදේ විසඳන්න අපි දැන් කතා කරන්න ඕනේ ගරු කතා නායකතුමනි මම යෝජනා ගන්නවා අද තියෙන අරුමුදේ විසඳුම මෙතන පෑගණන් කාලිනාස්ති කිරීම නෙවෙයි අද ජනාධිපතිතුමා නිවාස අඩස්සියේ අගමැතිතුමා ඇමති මණ්ඩලයේ නිවාස අඩස්සියේ අපි පාර්ලිමේන්තුව අඩස්සියේ මන්ත්‍රීවරු මේම රටක් පාලනය කරන්න පුළුවන්ද ඇයි අපි මෙතන ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න දැන් මාස එකමාරක් තිස්සේ මේක රැස් වෙනවා අපිට කරගන්න බැරි වුණා ඒ නිසා මම කියනවා වහාම වෘත්ති අධ්‍යාපනික හා බුද්ධිමත් පිරිසක් අරගෙන අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න අලුත් ආණ්ඩුවක් හදන්න එක්ක කරන්න ඕනේ බැරණක් පුළුවන් කෙනෙකුට දෙන්න ඕනේ ඒක තමයි රටේ ජනතාව කියන්නේ ඊළඟට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහයෝගය ලබාගෙන ප්‍රතිපත්ති මාලාවක් හදන්න කෙටි කාලයක් තුල අපි ක්‍රියාත්මක කරන්නේ මේකයි ඒතර කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ මේ ඉගේ ඇති වෙච්ච යම් යම් සිද්ධීන් මේවා සමනය කරගෙන විපක්ෂයක් හැටියට ආණ්ඩු පක්ෂයක් හැටියට සියලු දෙනා ඒකරාශීල ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙමු අපි මෙන්න මේ කාලය තුල කරන්නේ මේකයි තුන මුළු රටම දැනුවත් කළා ජනතාවට සහන ලැබිය යුතුට සහන දී මේ ශනික වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ තෙල් පෝලිං ගෑස් පෝලිං මේ මාස කීයද මාස 3ක් 3කටත් වැඩි ගෑස් පුපුරන්න පටන් අරන් මාස 3කටත් වැඩි. ඒක නිසා ඊළඟට අර මම මුලින් කිව්වාගේ ජාත්‍යන්තර වශයෙන් අපි සහයෝගය ලබා ගන්න වැඩපිළිකට යන්න ඕනේ. දේශීය විතරක් නෙමෙයි ජාත්‍යන්තර විශ්වාසය අපි දිනා ගන්න ඕනේ. යම් ආකාරයකින් විශ්වාසය බිඳ වැටිලා නම් අපිට කණ්ඩායම හිට හදලා ඉත මතකයි ජිනීවා ප්‍රශ්නය එනකොට ඇමතිවරු දෙන්න තුන් දෙනා විවිධ රටවල් වලට යවුවා කතා කරන රාජ්‍ය නායකයොත් එක්ක. ඇයි අපිට ඒ වැඩපිළිකට යන්න බැරි? අපේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඔය නිකන් එහෙ ගිහිල්ලා ඉන්න එක නෙවෙයි තින්නේ තානාපතිවරුන්ට මහ කොමසාරිස්වරුන්ට රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මොනවාද ඒ රටවලින් ගන්න පුළුවන් සහයෝගය? ඒ සඳහා අවශ්‍ය වැඩපිළි අපි හදා ගන්න ඕනේ. එහෙම නොකළොත් විශාල ව්‍යසනයකට ළඟදිම යනවා අපි. අද වෙනතුරු ගෝල්ෆේස් පිටියෙත් හැමතැනමත් සාමකාමී උද්ඝෝෂණ. අපිට මතකයි මේ රටේ ඉතිහාසය තුල 971 මම පාසල් යනවා. මාස ගණනක් ඇදිරි නීතිය තිබ්බා. තරුණයෝ 12,000ක් අහිමි වුණා. විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වුණා. එදා එහෙමයි ප්‍රශ්න ඉවර වුණේ. නැවත 88-89 මම කොළඹ මහාධිකරණයේ වැඩ කරනවා. එක චේන් එකේ දාලා තරුණයෝ 25-30 ගෙනාවා. 50,000ක් 60,000ක් තරුණ තරුණියන්ගේ ජීවිත අහිමි වුණා. වාර්තා ඉදිරිපත් කළා. ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා GL පීර සැමතුමා ඒ කාලේ උපකුලපතිතුමා කොළඹ විශ්වවිද්‍යාලේ වාර්තා වර්ගනේ තරුණ අසහනය පිළිබඳ කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ යුගය අද අවසානයි. ඒ යුගය අද අවසානයි. තාක්ෂණයේ දියුණුවයි තප්පර ගණකින් තොරතුරු ගලාගෙන යනවා ඕනෙම තැනකට. තප්පර ගණේ එකතු කරන්න පුළුවන්. අද තරුණ තරුණියෝ ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. සිස්ටම් චේන්ජ්. දැන් සිස්ටම් චේන්ජ් එකට එන්න අපි සූදානම්ද? අන්න ඒක අපි කියන්න ඕනේ. අපි තාමත් සම්ප්‍රදායිකව මේ පාර්ලිමේන්තුවේ අපේ ස්ථාවර නියෝගත් එක්ක අපි රැස් වෙනවා. මේ ඔක්කොම අපි කරගෙන යනවා. හැබැයි මේවා යාවත්කාලීන වෙන්න ඕනේ. නීති යාවත්කාලීන වෙන්න ඕනේ. එහෙම නැතුව සිස්ටම් චේන්ජ් කරන්න බෑ. රාජ්‍ය පරිපාලනයේ කොදුනාරටි අද බිඳ වැටිලා. අද ඇමතිවරු නියෝග දෙන්න පුළුවන්ද? අමාත්‍යංශ කියලා වාඩිනවම කී දෙනා දෙන්නේ වැඩ කරන්න? මේ රටේ 142ක් දරු දැරියෝ අවුරුදු දෙකක් අධ්‍යාපනයේ නෑ. 1-2 ශ්‍රේණිය පාසල් නොගියොත් තුනේ ඉඳලා ඉගෙන ගන්න බෑ. ඉලක්කම් බෑ, අකුරු බෑ. අපි කොහටද මේ රට ගෙනියලා තින්නේ? එහෙනම් මෙතනින් ගොඩ එන්න ඕනේ. තාක්ෂණය ඉල්ලන දරුවෝ ඩිජිටල් තාක්ෂණය අපි කතා කළේ ඒවා. අපිට කොවිඩ් ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්න තිබුණා. ඒවා ලෝකෙ අනිත් රටවල් වලටත් තිබ්බා. ඉන්දියාවටත් තිබ්බා, බංග්ලාදේශයටත් තිබ්බා, නේපාලටත් තිබ්බා, අපිටත් තිබ්බා. අපි ඒක සාර්ථකව පළවෙනි වටේ අපි මුහුණ දුන්නා. හැබැයි ඉන් පස්සේ ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා ගරු කථානායකතුමනි, මට තව කොච්චර වෙලා තියෙනවද ගරු කථානායකතුමනි? තව කොච්චර වෙලා තියෙනවද?
පුදුමතාවයෙන් වැඩි පහක්
තියෙනවා. ඒක නිසා මෙන්න මේ කරුණු කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඊළඟට මම දැක්කා අද ඊයේ නියෝජ්‍ය කථානායකතුමා තේරීම. අත්ත වශයෙන්ම හරි සංනිවේදනයක්. මම හිතන්නේ අපේ ප්‍රධාන විපක්ෂයේ අපි අතරත් හරියාකාරයෙන් සංනිවේදනයක් වුණාද කියන ප්‍රශ්නේ මත වුණා. මම මෙතන ඇවිල්ලා 10ට වාඩි වෙනකොට මම අවබෝධ කරගෙන හිටියේ අපි විපක්ෂයෙන් ඉදිරිපත් කරන සියඹලා පිටිය මන්ත්‍රීතුමාට සීල දෙනාගේ සහයෝගය ලැබෙනවායි කියන එක. ඒක එහෙම තමයි තිබුණේ. එහෙම තමයි තිබුණේ. ඔව්, ඒනකො මට උනේ නැහැ. හරි. එහෙමයි තිබුණේ. හැබැයි ඊට පස්සේ නම යෝජුන උනේ පස්සේ ආණ්ඩු පක්ෂෙන් නැගිටලා කිව්වා සහයෝගය දෙනවායි කියලා. මෙතන තමයි අරුබුදේ මතු උනේ. මොකද ආණ්ඩු පක්ෂේ පැහැදිලිව දන්නවා ගාන හැදුවනම් 95 එන්නේ. විපක්ෂයේ කෙනාට ඊට වඩා අනිත් ඡන්ද ටික ලැබෙනවා. 118කට වඩා ලැබෙනවා. ඒක නිසා ආණ්ඩු පක්ෂේ උපක්‍රමශීලී වුණා නෑ ඕගලගේ පිටේ අපිත් යන්නම් කියලා. එතකොට මොකද්ද උනේ? එතකොට සජබට පුලංකමක් තිබුණේ නෑ. ඒකට එකඟ වෙන්න මේ දේශපාලන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් අරගන්නේ නැතුව රටේ දේශපාලනය කරන්න බෑ. ඒක තමයි ගෝල්ෆේස් පිටින් ඉඳන් කියන්නේ. දැන් විපක්ෂ නායකතුමා අද මොකද්ද කිව්වේ? අද විපක්ෂ නායකතුමා ඉතා පැහැදිලිව කිව්වා. විපක්ෂ නායකතුමා කිව්වා එතුමාගේ ස්ථාවරය තමයි ඒ අනුවයි කටයුතු කළේ. සිඹල පිළිම ඇතුමා සම්බන්ධයෙන් එතුමාගේ ස්ථාවරය තිබ්බා. ඒ ගැන කතා කළා, කටයුතු කළා. නමුත් ආණ්ඩු පක්ෂෙන් නැගිටලා සහයෝගය දෙනවා කිව්වහම දේශපාලන ප්‍රශ්නයක් මතු වුණා.
අන්තිතුමතා විනාඩියයි තියෙන්නේ.
ඒකයි ඔව් ඒක තමයි නෑ ඒක ඒක වෙනම කතාවක් නමුත් නමුත් මේක රට දන්නේ නෑ රට දන්නේ මේ ස්වාධීන වෙච්ච മന്ത്രി කණ්ඩායම ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සීමල පිටියව පක් කරගත්තා කියන එක තමයි මතය ඇරි ඒක වැරදි ඒක එහෙම නෙවෙයි කියන එක ගරු විපක්ෂ නායකතුමාගේ අද කතාවෙන් පවා තහවුරුණයි කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා මම ස්තුතිවන්ත වෙනවා ඒ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ගරු කතා නායකතුමනි එම නිසා ඔබ ස්තුතිවන්ත වෙනවා මේ කතාව කරන්න ලැබීම ගැන අද ආණ්ඩුපක්ෂෙන්නේ මේ රටේ අපිත් එකට දේශපාලනය කරපු පිරිස් ඒ සියලු දෙනාම මේ தත්ත්වය අවබෝධ කරගන්නවා අද රටේ තියෙන தත්ත්වය අවබෝධ කරගන්නවා ගරු හිටපු අගමැතිතුමා කිව්වා එතුමාගේ ගේ වටලන්නත් කවුද කට්ටියක් කතා කරනවයි කියලා මේවා දේශපාලන ප්‍රශ්න මිසක් රටේ ඇත්ත தත්ත්වය තේරුම් අරගෙන කරන කරුණු නෙවෙයි මේ ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ ඒ නිසා ගරු කතා නැගතුමනි මම ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න අපි අවබෝධ කරගෙන තිනවා නම් මේ පාර්ලිමේන්තුවේ හැකීක්මනින් දරු අගමැතිතුමා විපක්ෂ නායකතුමා පක්ෂ නායකින් වහාම කැඳවලා අද මේ තීන තත්ත්වය ජනතාවගේ අසහනය දුරු කිරීම සඳහා ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තු තුලින් ගන්නයි කියන ඉල්ලීම කරමින් මම ඒ කතාව අවසන් කරනවා
ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා
ගරු කතා නායකතුමනි ඇත්ත වශයෙන්ම එළියේ ඉන්න තරුණ ජනතාව මේ අවශ්‍යතාවයන් මේ පාර්ලිමේන්තුව තුළින් ඉස්සෙ වෙනවද කියන එක අපි අද උත තට්ටු කරලා බලන්න ඕන. අද අපේ දරුවන්ට පාසල් යන්න බෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයට යන්න බෑ. රැකියාවල් නැහැ. හැම පැත්තකින්ම අපේ සහෝදරයින් අපේ දරුවන් විශාල අර්බුදයක ඉන්නේ. ඉතින් ගරු කතාරාගේතුමනි මේ විදිහට ආණ්ඩුව මේවට උත්තර දෙන්න ඕන. You must provide answers. විපක්ෂයෙන් උත්තර ඉල්ලන්නේ නැහැනේ ගරු කතාරාගේතුමනි කොයි ලෝකෙද විපක්ෂයෙන් උත්තර ඉල්ලන්නේ? කොයි රටේද ආණ්ඩුව කියන්නේ විපක්ෂයේ විසඳුම මොකද්ද කියලා? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දෙන් පත් වුණාම කරන්න බැරි නම් ආණ්ඩුව තීරණයක් ගන්න ඕන ඉන්නවද යනවද කියලා. දැන් මේගොල්ලෝ මොකද්ද කියන්නේ? සභාව කියනවා අපිට ආණ්ඩුවක් හදන්නලු. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ කාර්මිකව අහනවා. අපිට ඉන්නේ 65යි. අපිට 65 කින් ආණ්ඩුවක් හදන්න පුළුවන්ද? දැක්කද ඊයේ සිද්ධ වෙච්ච වැඩේ? ඉතින් අපි 65න් ආණ්ඩුවක් හැදුවොත් පළවෙනි අයවැයම ඉවරයි. පළවෙනි අයවැයම ආණ්ඩුව ඉවරයි. ඉතින් මේක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි. විපක්ෂයට ආණ්ඩුව හදන්න කියන එක ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් බලන්න ඊයේ දේලි මිරිය පත්තරේ සමීක්ෂණයක් තිබ්බා. 96%ක් අපේ ප්‍රසන්න සංවිධායකතුමා 96%ක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි ඉවත් වෙන්න කියලා. ඔබතුමා පත්තරේ බලන්න ඊයේ පළවෙනි පිටුව තිබ්බේ. ඒක තමයි එළීන තරුණයෙක් කියන්නේ. ඒ තරුණය කියන්නේ අපේ අනාගතේ ඉවරයි. අනාගතේ ඉවරයි. ඉතින් මේකට විසඳුමක් දෙන්න නැත්නම් මං හිතන්නේ මේ විශ්වාස භංගයෙන් පස්සේ අපිටත් පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න සිද්ධ වෙනවා. මොකද වැඩක් නැහැනේ. ආණ්ඩුව විසඳුමක් දෙන්නෙත් නැහැ. ආණ්ඩුව මම මේ වචනේ පාවිච්චි කරන්නේ ගේම් ගන්න හදනවා. දැන් ගරු කතානායකතුමනි මොකද්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා මාසයකට කලින් කිව්වේ? මම 19 වෙනි විවත්ත සංශෝධනය ක්‍රියාත්මක කරනවා කිව්වා. ක්‍රියාත්මක කරුවා පාර්ලිමේන්තුවේතුමා කිව්වා. මම 19 ගේනවා. නමුත් එතුමා ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයට දැම්මහම කැබිනට් එකේ කිව්වා 19 හොඳ ටිකයි 20 හොඳ ටිකයි කියන හැල්ලා එක්කව කළා. අපි තේරීම් ගාරක සභාවපත් කළේ ඒකට භාෂායක් අවුරුද්දක් ඇයි 21 ගේනවා කියලා. ඉතින් මේ කල්බරකට කරන්නේ දැන් ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේලා නිවේදනයක් ඉක්ුත් කරුවා. ඒකේ මොකද්ද කියන්නේ? 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න ඒකමද කළා විපක්ෂයට ආණ්ඩුවක් හදන්න කියනවා. අපිට 65 ඉන්නේ. කොයි ලෝකෙද විපක්ෂයට ආණ්ඩුවක් හදන්න කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී තමයි අපිට බලය ලැබුණාම කරන්න බැරි නම් ඉල්ලා අසර එක. අනිත් එක බව ඔබතුමාගේ අහනවා. අපි 48 ඉඳලා ආණ්ඩු කීයක් තිබ්බද මේ නවවෙනි පාර්ලිමේන්තු එක ආණ්ඩුවක් අපේ රට බංගකොලොත් කෙරුවද ප්‍රසන්න මහත්තුමා DS සිරණයක හිටියා ඩඩල් සිරණයක හිටියා SWRD හිටියා බණ්ඩාරනායක මැතිනි හිටියා චන්ද්‍රිකා මැතිනි හිටියා ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියා විජේ දෙව්ගේ එකම ආණ්ඩුවක් අත රට බංගකොලොත් කෙරුවද ඉතින් රට බංගකොලොත් කරපු ආණ්ඩුවකට මේ රට පාලනය කරන්න අයිතියක් තියෙනවද කතා නැහැ තුමා දැන් ඇත්තටම තත්ත්වය මේකයි ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා ප්‍රසන්න මහත්තුමා දේශීය වශයෙන් පච වෙලා ජාත්‍යන්තර වශයෙන් උත් පච වෙලා පිළිගැනීමක් නැහැ පිළිගැනීමක් නැහැ ඉතින් මගේ මතය තමයි ජනමතයේ ඉස්මතු වෙන්න ක්‍රමයක් හදන්න ඕන ජනමතයේ ඉස්මතු වෙන්න මොකද ජනමතයක් තුලින් ආණ්ඩුවක් බිහි වුණාම ගරු කතාදාගේ තුමනි මේක හොතර අහගන්න ජනමතයක් තුලින් ආණ්ඩුවක් බිහි වුණාම අපේ රටේ ජනතාව අවුරුද්දක් ඉතර කල් දෙනවා ප්‍රශ්න විසඳන්න they will give time for a new government ජාත්‍යන්තර ප්‍රජාවත් අලුත් ආණ්ඩුවක් එක ගනුදෙනුවට කැමති ඉතින් මේක තමයි එකම විසඳුම මේක හරියන්නේ නැහැ හරියන්නේ නැහැ අනිත් එක මම අපේ මේ මුදල් ලැබෙතුමාද ඇවිල්ලා නැහැ එතුමා අධිකරණය ඇමති මම එතුමාගෙන් අහන්නේ හිටියේ රට බංකොලොත් කරපු පාලකයන්ට මොකද්ද දෙන්නේ දඩුවම කතා රැගෙන තුමනි මොකද්ද දෙන්නේ දඩුවම අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් තමයි උසාවියට දෙන්නේ අධිකරණ එතකොට අධිකරණ බලය අපිට තියෙනවා අපිට අහන්න අයිතියක් තියෙනවා රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මොකද්ද දෙන්නේ දඩුවම දඩුවමක් නැහැ ඔහේ යනවා ජනාධිපතිතුමාගේ කාර්යාලයට යන්න බෑ එතුමා කොහේ ඉන්නවද අපි දන්නේ අගමැතිතුමා එතුමාගේ ගෙදරත් වටකැල්ලා දැන් මේකත් වටකැල්ලා ඔබතුමා ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන විශ්වාසකේ භාගෙ දුන්නේ නැත්නම් ඔබතුමාගේ ගේත් වටලයි ඉතින් මම කියන්නේ අපි දෙගොල්ලෝ සාකච්ඡා කරලා මේ ජනතාවගේ ප්‍රශ්න වලට දැන් අපි සත කීයක් මේ කතා කරුවද අපිට ගෙවල් වලුත් බනිනවා මොනවද මේ හැමදාම ගිහිල්ලා කතා කරලා අපේ දරුවාට මොකද්ද විසඳුම what is the solution උත්තරයක් නැහැ we are important අපි දැන් ඇත්ත වශයෙන් මේ පාර්ලිමේන්තුව නිකන් මේ නපුන්සකේ වගේ ඇතිරෙන්නේ උත්තර නැහැ ඉතින් අර කතා රැගෙන තිබුණේ මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන දුබුතුමා බැදියත් වෙලා ආණ්ඩුවට කියන්න විසඳුමක් දෙන්න කියලා දැන් මෙහෙම ණය අරගෙන යන්න පුළුවන්ද අවුරුද්දකට කලින් අපේ හර්ෂාපෙතුමා කිව්වා අපි ඔක්කොම කිව්වා IMF යන්න කියලා මම ඔබතුමාට කියන්න රහසක් IMF ගියේ නැත්තේ මොකද චීනෙන් ඉන්දියාවෙන් ණය ගත්තාම මේක ඇත්ත කතාවක් ලිපි ගන්නවා වෙබ්සයිට් එකල තියෙනවා චීනෙන් ණය ගත්තාම චීනේ හොයන්නේ ඒ ණය වලින් මොකද කරුවේ කියලා චීනේ හොයන්නේ ආණ්ඩුවට දෙනවා ආණ්ඩුවට ඕඩයක් ගන්න පුළුවන් දේශපාලන වැඩ වලට අරවට මෙවට පාවිච්චි ගන්න පුළුවන් ඒකයි චීනේ පස්සේ කී අන්තිම බොහොත් දක්වා අපි අවුරුද්දකට කලින් IMF මොකද IMF එකේ ණය ගත්තාම ඒගොල්ලෝ හැම සතයක්ම වීදම් කරපු ආකාරය හොයනවා ඒකයි IMF ගියේ නැත්තේ ජාත්‍යන්තර සංග්‍රහවල ලිපි ගණනාවක් තියෙන ඔබතුමා වෙබ්සයිට් බලන්න මේ වගේ රටවලින් ආධාර ගත්තාම ඒ ආධාරවල විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර බැංකු වලට යනවා ඒව රටේ ජනතාවගේ සුපිරිසිද්ධිය සඳහා පාවිච්චි වෙන්නේ නැහැ ඒකයි තීරණය ගත්තේ අන්තිම මොහොත දක්වා මාස දෙකකට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා අපි IMF යන්නේ නැහැ කියලා නිවේදනයක් ඉදිරිපත් කරුවා IMF යන්න කැමති නැත්තේ එන හැම සතයක්ම ඒගොල්ලන්ට කවුන්ට් කරන්න ඕන මේකයි රාස දැන් ඉන්දියාවෙන් ගන්නවා හැමදාම ඩය මිලියන 500යි 1500යි කෝ ඇකවුන්ට්ස් කවුද බලන්නේ ඊයේ පත්තරේ තිබ්බා මේ ආහාර ගේන්න වෙන්කරු මුදල් වලින් යකඩ ගෙන්නලා කියලා පත්තරේ තිබ්බා ඉතින් මේකයි தত্ত্বය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මම කතා කරන්නේ ඔබගේ ගහට ඔබතුම සාකච්ඡා කරනවා නිතර ඩොලර් හොයන ක්‍රමයක් අපි වන්න ඕනේ. එදා පොට්ටුවේ മന്ത്രിවරු වගේක් අපේ අතිපූජ්‍ය නියංගොඩ විජිත අඳුනායක ස්වාමීන් වහන්සේ හම්බ වෙලා අපි ආණ්ඩුව බාර ගන්න නැහැ කියන කතාව කිව්වා. නියංගොඩ විජිත අපේ අඳුනායක ස්වාමීන් වහන්සේ හැව්වා ඕක දෙවෙනි ප්‍රශ්නේ කවුරු ආණ්ඩු කරුවා ඩොලර් හොයන්නේ කොහොමද? ගෑස් ගේන්නේ කොහොමද? ඉන්ධන ගේන්නේ කොහොමද? ඒක තමයි හොයන්න ඕන. ප්‍රසන්න ඇමතිතුමා මේ විදිහට කොච්චර කල් යන්නේද? මිලියන 500ක් ඉන්දියාවේ ගරම මාසයක් දෙකක් කඩනවා. ඊට පස්සේ අනිත් එක බ්‍රිජින් ෆිනෑන්ස් IMF එකෙන් ආධාර ලැබෙනකන් මේ මාස 6 අත ගත කරන්න කොහෙන්ද ඔබතුමාලා මුදල් හොයාගන්නේ? අපිට කියන්න IMF එකේ මුදල් ලැබෙනකන් මොන රටවල්ද අපිට උදව් කරන්නේ? ඒක අලිසබ්ලි මුදල් ලැබෙත්තුමාගේ කතාවේ හෙලිදරව් උනේ නැහැ. කොහෙන්ද මුදල් ලැබෙන්නේ කියලා කවුරුවත් දෙන්නේ නැහැ කණු කතාවක් තුමා. අපේ ආණ්ඩුවත් පච වෙලා දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතිකයේ මානවික කෞතුලයේ යෝජනාවක් අපිට විරුද්ධ සම්බන්ධ වුණා. ඉතින් මේක හරියන්නේ නැහැ කණු කතාවට ආගේ තුමා. අද මුදල් ලැබෙත්තුමාත් නැහැ මං හිතන්නේ ඒක 1 2 3 4 5 6 කියන ඒක ආණ්ඩුවට එපා වෙලා. ආණ්ඩුවට එපා වෙලා. ඉතින් මම ඔබතුමාට කියනවා මට නම් පේන විදියට ආණ්ඩුව මේ IMF එකේ සල්ලි එනකන් මේක ගේමක් ගහලා අල්ලගෙන තමයි යන්නේ. Hold on till we get IMF funds. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. දැන් බාරකාර ආණ්ඩුවක් ගහන්න කියනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ගන්න. අගමැතිතුමා ඉල්ලාසුන්නේ. බාරකාර ආණ්ඩුවක් ගන්න එතුමා ඉල්ලාස් වෙන්න එපා. අසුන්නේ. එතුමා 19 ගේනියෝ කිව්වා. ගෙදවද? ආණ්ඩුවේ කොටසක් කියනවා ගෝට ගෝහම් කියලා. තා කොටසක් කියනවා මහින්ද ගෝහම් කියලා. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද ගරු කතාට ඇගතුමා? මම මේ කතා කරලා රට ගැන. අපේ දරුවොත් මේ රට අත්හැරලා යන්න දැන් තර්ජනය ගර්ජන කරනවා. අනාගතයට. ඉතින් ඔබතුමා ගේ මම ඉල්ලීමක් කරනවා. අපි ඉදිරිපත් කරපු විශ්වාසමක යෝජනා දෙකෙන් පළවෙනි එක ජනාධිපතිතුමා එතුමාගේ වගකීම පැහැරලා තියෙනවනේ. පෝරසාන ආධාරයේ එතුමා ගත්ත තනි තීරණයක්නේ. IMF ගියේ නැත්තේ එතුමාගේ තනි තීරණයක් නිසානේ. ඉතින් වකී බාර ගන්න ඕන. ඔබතුමා විවාදයකට ඉඩ දෙන්න, ඡන්දයකට ඉඩ දෙන්න, ඔබතුමා ජනතාව ඉදිරියේ යම්කිසි ආකාරයකින් ඔබතුමා පුනරුත්ථාපනය වේ. අර සිංහලෙන් කියපෙනක් තියෙනවා උපන්දාසිට කරපු පවුඩද වරක් වැද්දොත් කැලඩිය කියලා. ඒ වගේ ඔබතුමා පසුගිය කාලේ කරපු දේවල් වලට සබාව දෙනවා. සබා කියන එක වැරදි. ඒක වැරදි. මම ඒක ඉල්ලාස් කරගන්නවා මේ විවාදයට ඉදි දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හොල්බර් ප්‍රසන්න නන්තු. ඔව් ඒකේ මේ පේලුකුමා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා ඔබතුමාට අතරවෙනිදා ගෝඨාගෝ ගමෙන් සංදේශයක් බාර දීලා තියෙනවා. ඒකේ ඉල්ලීම් තුනක් තියෙනවා. ඒ ඉල්ලීම් තුන පිළිබඳව තමයි මේක මේ වට කරගෙන ඉන්නේ. එහෙනම් ඔබතුමා මේ පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න මේ 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 විශ්වාස භංගය පිළිබඳව ඔබතුමාට ලියුමකින් ඉල්ලලා තියෙනවා ගෝඨාගෝ.
හරි හරි බොහොම ස්තුතියි. ඒක
ඔව්. ගරු කතානායකතුමනි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය පිළිබඳව විවාදයට සම්බන්ධ වෙලා අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. කරු කතානායකතුමනි මුදල් අමාත්‍යතුමා පෙරේදා කිසිවක් නොසගව රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව මේ සභාව දැනුවත් කරා. අද රටේ තත්ත්වය පිළිබඳව ඇත්ත තත්ත්වය පිළිබඳව එතුමා මේ සභාවට හෙළි කරා. අද මේ අපි කතා කරන අපි සීලු දෙනාම අපේ හිතට එකකව සත්භාවයෙන් රටේ උන්නතිය සඳහා කතා කරනවාද කියන එක මට නම් ගැටලුවක්. මේ හැමෝම කතා කරන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයකට. අද සමහර අය අහනවා පහුගිය කාලේ කොයිම ආණ්ඩුවක්වත් මේ රට බංකොලොත් කරාද කියලා. හැබැයි මතක තියාගන්න ඕනි මේ සියලුම ආණ්ඩු කරපු වැරදි තමයි අද අනුන්ගේ පව් තමයි අපි කරගහන්න වෙලා තියෙන්නේ.
ඕඩර් ප්ලීස්, මම විශේෂ සාකච්ඡාවක් සඳහා අපේ පක්ෂ නායක දැනට මෙත් සභාවේ ඉන්න පක්ෂ නායක වුණුන්ට දවල් 12 මාරට ආරාධනා කරනවා මගේ කාමරයේදී මුණ ගැහෙන්න කියලා.
අද අනුන් කරපු පව් තමයි මේ ආණ්ඩුව කරගහන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද සමහරු කතා කරනකොට මුදල් අමාත්‍යතුමාගේ ප්‍රකාශය වැරදි අර්ථකථන දෙන්න යනවා. අද ආචාර්යවරු මහාචාර්යවරු දරුවන්ට හරි මාර්ගය නෙවෙයි වෛරය උගන්නන තත්ත්වයකට අද පත් වෙලා
තියෙනවා.
මේ රටේ අද පත් වෙලා තියෙන තත්ත්වය තුළ මේ මහපාරවල් වල තව තවත් මේ අර්බුද ඇති කරොත් අපිට ඩොලර් හම්බෙනවා නම් මේක කමක් නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් හම්බෙනවා නම් මේක මෙව කරාට කමන්නේ. අද මුළු රටම හර්තාලයකට පත් කරලා තියෙනවා. මෙව්වට දේශපාලන පක්ෂ වග කියන්න ඕනි. මෙතන කාටවත් නැහැ කියන්න බෑ. ඒවට සම්බන්ධ නැහැ කියලා. ඒ එහෙම එළියට ගිහිලා මිනිසුන් අවුස්සලා රට තව තව අගාධයට පත් කරලා මෙතෙන්ට ඇවිල්ලා මේ රටේ ජනතාවට මේ මාධ්‍ය හරහා කියනවා මෙහෙම කරාම රට තව වැටෙනවා කියලා කියනවා. පෞගිය දවස්වල ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් අපි පක්ෂ නායක රැස්වීම තිබ්බා. පක්ෂ නායක රැස්වීමේදී මෙතන ඉන්න සියලුම පක්ෂ නායක මේ කිරියල්ල ඔබතුමා දන්නවා හිටපු ඉල්ලීමක් කරා මෙතන තියෙන සෑම මන්ත්‍රීවරයෙක්ගේම ආරක්ෂාව සපයන්න කියලා. ඒ එනායට පාරවල් ටික නිදාසේ ගමන් කරන්න පුළුවන් අවස්ථාවක් හදා දෙන්න කියලා මේ අපි හැමෝම කිව්වා. ඒ අනුව ඔබතුමා පොලිසියෙන් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකෙන ආකාරයට මේක කටයුතු කරලා දෙන්න කියලා. අපි පෞගිය දවසක දැක්කා මෙතන මන්ත්‍රීවරු පාර දිගේ එනකොට හූ කිව්වා. පොලිසියයි අත්අඩංගුවට ගත්තම විපක්ෂය යනවා ඒගොල්ලෝ බේරගන්න. ඊයේ දවසේ වෙච්ච සිද්ධු මාලාව මේ තරුණයෝ මේ අම්මලා තාත්තලා කනකර උගස් තියලා ළමයිව විශ්වවිද්‍යාලයට අරින්ද ළමයිට අධ්‍යාපනයක් ලබා දෙන්නේ. හැබැයි අද ඒ ළමයි හැසිරෙන්නේ කොහොමද? ඒ ළමයිව කවුද මෙහෙවන්නේ? ඒ ළමයා ඊයේ දවස තුල බැරි වෙලා හරි අර රමුක්කන සිද්ධිය වගේ සිද්ධියක් වුණා නම් කවුද වග කියන්නේ? පොලිසියට මම ස්තුතිවන්ත වෙනවා ඉවසිලිමත්ව මේ තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු කිරීම පිළිබඳව. අද අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙතන කතා කරනවා අනුනායක හාමුදුරුවෝ අපෙන් ඉල්ලීමක් කරා, කාලිනුන්නාන්සේ ඉල්ලීමක් කරා, මේ රටේ බුද්ධිමතුන් ඉල්ලීමක් කරා, බාය ඇසෝසියේෂන් එක යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය හැමෝම කිව්වේ මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ රටේ ඇති කරලා මේ ආර්ථික අර්බුදය රට ගොඩ ගන්න කටයුතු කරන්න කියලා. මේකට කවුද කැමති වෙලා තියෙන්නේ? මේකට කවුද උනන්දු වෙන්නේ? අද විපක්ෂ නායකතුමා කැමතිද සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න? අඬ කුමාර මන්ත්‍රීතුමා කැමති සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න? ඒ කවුරුවක්වත් කැමති නැහැ කතායි නායකතුමා මේ අර්බුදකාරී වෙලාවේ රට බාර ගන්න. අපි සූදානම්. ජනාධිපතිතුමා කිව්වා, අගමැතිතුමා ප්‍රකාශයක් කරා කවුරු හරි මේ රට බාර ගන්නව නම් එයිලා බාර ගන්න කියලා. අපි මේ අමාත්‍ය ධූරයෙන් අයින් වෙන සූදානම්. මේ රටේ මේ පාර්ලිමේන්තුව තුළ මේක මීට වඩා හොතට කරන්න පුළුවන් කණ්ඩායම බාර ගන්නවා නම් අපි හෙට හරි මේකෙන් අයින් වෙලා යන්න සූදානම්. හැබැයි මේක බාරගන්නේ නැහැ. මෙතන මේ අයට ඕනි තව තව රට අගාධයට තල්ලු කරන්න. අපි දැක්කා පෞගිය කාලේ වෙච්ච දේවල්. කොවිඩ් වසංගතයේ වෙලාවේදී ජනාධිපතිතුමා මුලින්ම රට වැහුවා. ඊළඟට අපි රට විවෘත කරන්න කිව්වා. රට විවෘත කරා සංචාරක වෙන්නේ නැත්නම් එතකොට මම පෞද්ගලික මැදිහත්ලා කිව්වොත් මේක රට විවෘත කරන්න කියලා. රට විවෘත කරනකොට කිව්වා මෙන්න කොවිඩ් හදලා මිනිස්සු මරන්න හදනවායි කිව්වා. ඊට පස්සේ අපි ආපහු රට ඇරියා. ඇරියම වෘත්තීය සමිති මැදිහත්ලා වෙල්ද සංගම් වලට බලපෑම් කළා මුළු රට පුරාම රට කඩු ටික වහන්න කියලා. එහෙමත් කරා. ඒ හැම දෙයකින් උනේ මේ රටේ ආර්ථික කඩාවැටීම. හැබැයි ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ අමාරු වෙලාවක මේ රටේ ජනතාවට පක්ෂ ජාති ආගම් ભેදයෙන් තොරව ඒ අයගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කටයුතු කරා. ඒ අයට අවශ්‍ය කොවිඩ් හැදුනම ගෙදරට කෑම පාර්සලේ ඇරියා. රුපියල් 5,000 15,000 දුන්නා. ඒ විතරක් නෙමෙයි ඉන්නත් ටික දුන්නා. හැදුනම ඒගොල්ලන් නේවාසිකව ගත කරන්න කටයුතු කෙරෙව්වා. අද අපි මේ උද්ඝෝෂණ කරුවන් මෙහෙම පාරවල් වල යන්න පුළුවන් මේ රටේ කොවිඩ් වසංගතේ නැති ඉඳලා. අද චීන බැලුවත් චීන රට වහලා, යුරෝපීය රටවල් සමහර රටවල් තාම වහලා මේ තත්ත්වෙන් මේ මට්ටමට ගේන්න එතුමා කටයුතු කරා. ඒ තුල ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. ඒ නිසා කතානායකතුමනි, අද ගෝඨා ගෝහොම් කියනෝ අද මෙතන ඇවිල්ලා හොරාගම කියනෝ මේවා කියන්න කොට මතක තියාගන්න ඕනේ මේ 225 න් බලපානෝ මෙතන විපක්ෂය කතා කරන්නේ සුදුනු වගේ මෙතන මහා බැංකු හොරකම ඉදී ඒකෙන් සම්බන්ධ වෙච්ච අය තමයි මෙතන ඇතුළේ ඉන්නේ මෙතන කාටවත් මේ විපක්ෂයේ ඉන්න කාටවත් කියන්න බෑ අපි ඒකට සම්බන්ධ නැහැ කියලා මොනවද කරේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ රට අසීරු තත්ත්වයකට පත් කරා වගකීම් පෑරපු අය තමයි මෙතන ඉන්නේ හැබැයි ඒගොල්ලන් අද සුදුනු වගේ කතා කරනවා මම දැක්ක විපක්ෂ නායකතුමා පෞගිය දවස්වල කතා කරා මමත් සංවේදී වුණා එතුමාගේ කතාවදී එතුමා කිව්වා එතුමාගේ තාත්තා බෝම්බෙන් මිය ගියා එතුමා මූණ දීපු තත්ත්වය පිළිබඳව මම මේක ඉස්සෙල්ලා කිව්වා අපේ 77 ගෙවල් කියන තුනක අපි මූණ දීපු තත්ත්වය ගැන අපි හැමෝම මේ තත්ත්වයන් වලට මූණ දුන්නා ඒ සජිත් ප්‍රේමදාස් මහත්තයාගේ තාත්තා ඒ පුතෙකුට තියෙන වේදනාව එතුමා කතා කරව ඒක හදවතින් එතුමා කිව්වා හැබැයි එතුමා දන්නේ නැහැ එතුමා එතකොට විදේශගත වෙලා ඉන්නේ නැති අධ්‍යාපනයේට මේ රටේ 60,000 70,000 දරුවෝ ওই විදිහට මැරුවා හාමුදුරුවන් අතට කඩේ දාලා මැරුවා එදා ඒ අය කටයුතු කරේ එහෙම මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට තිබිච්ච ඒ සංවේදීතාවය මේ පවුල් වලටත් තිබුණා 83 කළු ජූලිය මේ රටේ තිබුණා එදා අහිංසක දෙමළ මිනිසුන් මැරුවා ඒ මිනිසුන්ගේ ටයර් සෑවල් වල දැම්මා ඒ මිනිසුන්ගේ පවුල් වලට ඒව තේරුණා බෝධනේ රට හැරලා ගියා ඒත් මේ වගේම තත්ත්වයක් උදා වුණා අද මේ රටේ වෙන්නේ තේදේ අද අපිට ලොකු වගකීමක් තියෙනවා 225 දෙනාටම පෞකිය කාලේ කවුරු හෝ වැරදි කරන්නේ නැති ඒව ගැන කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ යම් කිසි දෙයක් අපි සියලු දෙනා එක්ක අහුවෙලා කරන්න ඕනි. ඒ සඳහා ඕනම කැපවීමක් කරන්න අපි සූදානම්. මම පෞද්ගලිකව මම ඔබතුමා හරහා කියනවා අපේ වත්කම් හා බැරකම් විගණනය කරන්නත් ඕනනම් විගණනාධිපති පාත්‍රයේ අයිතියක් ලබා දෙන්න ඕනි ගරු කථානායකතුමනි. මේක තමයි සමාජයේ තියෙන වෛරය. සමාජයේ කතා කරන්නේ මේ 225 පර්මිට් එක දෙන එක ගැන සමාජයේ කතා කරන්නේ මේක වැටුප් ගන්න එක මේක කැන්ටින් එකෙන් කන එක මෙව්වා මාධ්‍ය තුල වෛරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා කරේම ඇති කරලා තියෙනවා හැබැයි කවුරුත් කතා කරනවාද අපි අවුරුදු 5 ඉන්නේ මිනිස්සු තන්ති දෙන්න දෙවෙනි අවුරුදු 5 ඉන්නේ හැබැයි ආණ්ඩුව දෙපැත්තට මාරු වෙනවා මේ රටේ රාජ්‍ය සේවකයෝ ඇතුළු මේ සියලු දෙනාම හැමදාම එක දිගට එක තැනම තද්දු තුරු වලින් ඉදෝ ඒ රාජ්‍ය සේවක හැමෝටම දෙනවා ඉහළම නිලධාරීන්ට වාහන පර්මිට් ටික විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ වැටුප කොහමද ඒ අයට වාහන දෙන්නේ නැද්ද ඒ අයට පර්මිට් දෙන්නේ නැද්ද හැබැයි මිනිස්සු බයින්නේ මේ පර්මිට් එක මන්ත්‍රීවරුන්ට දෙන එක ගැන විතරයි මේක කිව්වම හිතින්නම් මට ගහයි සමාජ මාධ්‍යවල ගැහුවට මම හැලෙන මිනිහෙක් නෙමෙයි මේකට ඇත්ත මේ රටේ ජනතාවට හිතන්න දෙයක් මම මේ කියන්නේ අද කියලා බලන්න විශ්වවිද්‍යාල ඉස්සරහා තියෙන වාහන මොනවාද කියලා. හැබැයි ඒ වල ඉන්න මහාචාර්යවරුන්ට වගකීමක් තියෙනවා දරුවන්ව නිසි මාර්ගයට යොමු කරන්න. එයාට තියෙනවා මේ දරුවන්ව හරි තැනට ගෙනියන්න. පාඨමාල ටික හදන්න දරුවන්ට රට ගැන ආකල්ප මේ වෙනසක් ඇති කරන්න වග ගන්න තියෙනවා. ඒ නිසා මෙව්වා වෛරය පතුරවල මේ කටයුතු කරන්න බෑ කරු කථානායකතුමනි. දරුවන්ට ආදරෙන් මම දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මම කැමති මගේ දරුවන්ට හොඳම අධ්‍යාපනය දෙන්න. මම කැමති මගේ දරුවෝ හොඳම තැනක රැකියාවල් කරනවා බලන්න. මේක කාටවත් මෙතන ඉන්නවා නම් කියන්න බෑ. එහෙම නෙමෙයි කියලා. අන්ද්‍ර කුමාර සහෝදරයාගේ දරුවා ශ්‍රී ලංකාවේ ඉඳන් ශ්‍රී ලංකාවේකට දැම්ම යාපාලන ආණ්ඩුව කාලේ. ඒ තාත්තා කෙනෙක් ඉඳා. අනෙක් දරුවෝ ටික මහපාර්ථ දාලා ඇවිත් දුනෝ. මෙවුවා සිදු නොවිය යුතු දේවල්. මම කැමති නෑ මගේ දරුවා කිසිම විපක්ෂය පිටත් මගේ දරුවා පාර්ථ බහැලා ආණ්ඩු විරෝධී මතවාදයක් ඉදගෙන මිනිසුන්ව කලහකාරී මානසිකත්වයට ගෙනියනවා නම් මම මේ රටේ සියලු දෙනාගෙන් ඉල්ලනවා මේක දේශපාලන වශයෙන් බෙදෙන්න කාලයක් නෙමෙයි මේක අපි ඔක්කොම එකව වෙන්න ඕනේ රටක් හැටියට අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ අපි ඔක්කොම එකව වෙලා කැපකිරීම කරමු මම ලෑස්ති මං අපි අමිතිකම් වලින් අපි අයින් වෙන්න මේක බාර ගන්න සජිත් මහත්තයා විපක්ෂ නායකතුමාට අපි ආරාධනා කරනවා එන්න මේ අකමැතිකම බාර ගන්න එන්න අඬ කුමාර සහෝදරට අපි ආරාධනා කරනවා එන්න ඇවිල්ලා බාර ගන්න මුදල් ලැබිටිකම ඔබතුමන්ලට අපි උදව් කරන්නා රටේ ජනතාවට අපි විනිවිදභාවයෙන් වැඩ කරමු එතකොට මිනිස්සු අපිට කියයි මුන් 225 දෙනෙක් ඇවිල්ලා රට කොට දැම්මයි කියලා ඉන්දිසා කතානායකතුමනි දැන් පහුගිය දවස්වල මම සංචාර කැමැතිවරයා හැටියට කටයුතු කරද්දී සංචාර කැමැතිවරයා හැටියට කටයුතු කරද්දී කොවිඩ් වසංගතයෙන් පස්සේ ආස්කු ප්‍රහාරයෙන් පස්සේ අපිට සිද්ධ වුණා සංචාරකව ලංකාවට ගෙන වැඩපිළිවෙල කරන්න යුද්ධ 1999 යුද්ධයේ අවසන් වුණායින් පස්සේ 2018 වෙනකොට අපි 124කට ආසන්න ප්‍රමාණය සංචාරකයෝ ආවා යුද්ධ කාලෙම ආවේ 104යි අපි කොවිඩ් වසංගතය ඉවර වෙලා කෙටි මාස 4ක් 5ක් ඇතුළත 100 ඉක්මවන්න අපිට පුළුවන්කම ලැබුණා ඒක අපේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය තුළ නිලධාරී මහන්සි වුණා 100ක් ගෙනාවා අපි දන්නවා විදුලිය තිබුණේ නැහැ අපි සංචාරක සංවර්ධන අධිකාරියේ හෝටල් ව්‍යාපාරින්ච කරද්දී අපි කියනවා ඒගොල්ලන්ට විදුලිය නැති වෙච්ච වෙලාවක ඒගොල්ලන්ට දුවන්න ජෙනරේටර තියෙන්න ඕනි කියලා යම් යම් කාරණා කොන්දේසි දාලා කරා වාහන දුවන අයට ඩීසල් ටික පෙට්‍රල් ටික හොයාගන්න බැරි වුණා අවුරුදු 3ක් සංචාරක ව්‍යාපාරයේ කඩම් වැටුනම ඒ අයට සිද්ධ අපි මහ බැංකුවට ගිහිල්ලා ඒ අය වෙනුවෙන් අපි පෙනී හිටියා අපි පත්තරවල දාලා මේ සමාජ මාධ්‍යවල දාලා අපි කතා නොකරට සභාපතිතුමිය ඇතුළු මේ නිලධාරීන් දන්නු අපි කරපු දේ අපේ ප්‍රතිඵලයක් ඇටියට අපි තේරුම් ගත්තා සංචාරක ව්‍යාපාරයේ ගොඩෙන්න නම් සංචාරකව ලංකාවට ගෙන්න ගන්න ඕනි කියලා ඒ කෙටි කාලයක් තුල ආවා විදුලිය අරුපුතේ විද්‍යාලයේ විදුලිය කපනකොට පෙට්‍රල් නැතුව වාහනවලට දුවාගන්න බැරි වෙලාවෙත් 4000කට වැඩි දවසකට අපි සංචාරකයෝ ආවා හැබැයි ජනාධිපතිතුමාගේ නිවසට ගැහුවා ඊට පස්සේ ගෝටාගෝම් හෝම් කියලා එතන හදුවා ඊළඟට හර්තාල් ටික ගෙනිච්චා අද වෙනකොට 10කටත් අඩු තත්යකටපත් වෙලා තියෙනවා කරු කතානායකතුමනි අපිට ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පුළුවන් සංචාරකයෝ ලංකාවට ගෙන්නීම තුලින් පමණයි ඒ නිසා අපි ඒ සඳහා කැප කරන්න ඕනේ සංචාරකවන් ගෙනල්ලා උද්ඝෝෂණ වලට බස්සකින් බහලා ගෙනල්ලා බෝඩ් එකක් දීලා අල්ලන්න කියනවා සිංහලෙන් ගහපු බෝඩ් මෙව කරාම සංචාරක වෙයිද අද එංගලන්තේ කියලා තියෙනවා ලංකාව සංචාරක කිරීම සුදුසු රටක් නෙමෙයි කියලා සමහර විදේශ රටවල් කියලා තියෙනවා බටහිර රටවල් මේ රට සංචාරයට සුදුසු රටක් නෙමෙයි කියලා මේ කඩා කප්පල් වල කාර්යතුලේ රට ගොඩ එන්නේ නැහැ කරු කතානායකතුමනි ඒකයි මම කිව්වේ මෙව ගැන මේ රටේ උන්නතිය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ මේ උද්ඝෝෂණ ගිහිල්ලා මේ පොලිස් නිලධාරීන් මම ඊයේ මෙතන යද්දි පහමාරයි කතානායකතුමනි පොලිස් නිලධාරීන් බත්තික බිම තියාගෙන කන්නේ ඔබතුමා දකින්නේ නැති ඒවා මේ කා වෙනුවෙන්ද මේ රටේ සාමය ආරක්ෂා කරන්න පොලිස් නිලධාරීන්ට ගහනවා ඒ අයට පවුල් පන්සල් තියෙනවා දරුවෝ ඉන්නවා තමන්ගේ තාත්තට ගහනකොට ඒ දරුවන්ට වෛරයක් ඇති වෙන්නේ නැද්ද හැබැයි මේ විදියට ගියොත් මේ විරෝධතාකරුවන්ට විරුද්ධව මේ රටේ රැල්ලක් ඇති වෙනවා ඒ නිසා අපි එයට කියනවා මේක දිකට ගෙනියන්න දෙයක් නෙමෙයි මේක අපි හැමෝම අවබෝධ කරගෙන ඉන්නවා ඔබතුමාලා නියෝජනය කරන පක්ෂවල මේ ලක්ෂ 220ට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ලඟින්න බෑ මේ ලක්ෂ 220 ඇවිල්ලා මෙතන තීන්දු ගන්න බෑ ඒ අය පත් කරපු නියෝජිතව මෙතන ඉන්නේ ඒ අය මෙතනට එන්නේ මේ තමන්ගේ නියෝජිතවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඒ අයට බලපෑම් කරන්න උඹලා එක්ක අවුයලා එක්සත් සමගි ජන බලවේගයේ නායක ඉදිකින් බල කරන්න එක්කවෙන්න මේ සියලු දේශපාලන පක්ෂ එක්කවලා ආණ්ඩුව හදනකට පෙළගස්සවන්න අණ්ඩ කුමාර මහත්තයලා තැන්තැන් වල විරෝධතා හර්තාල් කරන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ගේ නියුද තැන්ත ගිහිල්ලා කියන්න අණ්ඩ මේකයි දැන් වෙන්න ඕනි මේක රට ගැන හිතන්න මොකද අපේ කාල සීමාව අපි ගොඩක් වයසට ගිහිල්ලා කතානායකතුමනි අපි අවුරුදු 50 පැල ඉවරයි නැතිනේ නොකු බොහෝ දෙනෙක් හැබැයි අපේ දරුවන් එන්නේ අපි වැඩ කරන්න ඕනි ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනතාව කියනවා නම් මේ රටේ ඒකට ඇහුම්කන් දෙන්න ඕනේ ඒ ඇහුම්කන් දීලා ඒ අයව අපි හරි මාර්ගයටත් අරගෙන අපි කරන දේ ඒ අයට කියලා ඒ අයගෙන උදව් ඉල්ලගෙන මේ රට ගොඩ ගන්න අපි කටයුතු කරමු කියමින් යෝජනා කරමින් මම නියඩන බෝසුටි
honorable ශ්‍රී තරන් ඒෂා විතානගේ මන්ත්‍රීතුමා මූල ආසනයේට ප්‍රමේයනවා
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே சர்வதேச நாணய நிதியம் ஐஎம்எஃப்னுடைய நிதியுதவி வழங்கல் தொடர்பான இந்த இன்றைய விவாதத்தின் பொழுது மிக முக்கியமான விடயங்களை நான் முன்வைக்க விரும்புகிறேன் இலங்கையினுடைய பொருளாதாரம் மிக பாரிய அளவிலே ஒரு வீழ்ச்சியை கண்டிருக்கிறது இலங்கையினுடைய பொருளாதாரம் மீள முடியாமல் ஒரு அதள பாதாளத்துக்கு சென்றிருக்கிறது இன்னும் வருகின்ற ஒரு சில மாதங்களில் ஜூன் ஜூலை மாதங்களுக்கு பிற்பாடு இலங்கை ஒரு பெரிய பட்டினி சாவை எதிர்கொள்ளப் போகிறது என்று பல பொருளியல் ஆய்வாளர்கள் பொருளியல் நோக்கர்கள் ஆர்வம் சொல்கிறார்கள். இலங்கையிலே இங்கு நேற்று கூட இதனுடைய இந்த ஐஎம்எஃபினுடைய அறிக்கையை முன்மொழிந்த நிதியமைச்சர் கௌரவ அலிசப்ரி அவர்கள் கூட சொன்னார், ஜூன் மாதத்துக்கு பிற்பாடு இலங்கையிலே என்ன நடக்கும் என்பதை எங்களால் கூற முடியாது. அவ்வளவு தூரம் இங்கே இருக்கின்ற அரசியல் தலைவர்களிடமே இலங்கையினுடைய பொருளாதாரம் பற்றிய மிகப்பெரிய ஒரு பயம் காணப்படுகின்றது. சர்வதேச நாணய நிதியம் சில உதவிகளை தரும், அதற்கு இன்னும் சில 4 மாதங்கள் 6 மாதங்கள் செல்லலாம் என்று சபையிலே இங்கு சொல்லப்படுகின்ற பொழுது நீங்கள் ஒரு விடயத்தை கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே கருத்திலே கொள்ள வேண்டும். இந்த நாட்டிலே இருக்கின்ற பெரும்பாலான நிதிகள் போருக்காக, போர் தளபாடங்களுக்காக, இராணுவத்திற்காகவே செலவழிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. தேவையற்ற வகையிலே நாட்டின் அபிவிருத்திக்கு ஒதுக்கப்பட வேண்டிய பணம், எந்த ஒரு யுத்தமும் குண்டு சத்தங்களும் இல்லாத இந்த நாட்டிலே படைகளுக்காக குவிக்கப்படுகிறது என்றால் நாடு எவ்வாறு அபிவிருத்தி அடைய முடியும்? உள்நாட்டிலே இருக்கின்ற விவசாயத்தை மேம்படுத்தக்கூடிய வகையில் இன்னும் ஒரு உரப்பாவணையோ அல்லது அதற்கான பசலை வகைகளையோ வழங்க முடியாத அரசாங்கம் தன்னுடைய சொந்த மக்கள் தங்களுடைய சொந்த காலிலே உழைத்து நிமிரக்கூடிய நிலைமையை இன்னும் உருவாக்கவில்லை. ஆகவே சர்வதேச நாணய நிதியத்திடம் கடன் பெறுதல் என்பது முதலாவது தன்னுடைய சுய பொருளாதாரத்தை, தங்களுடைய சொந்த காலிலே அவர்கள் நிற்கின்ற பொருளாதாரத்தை கட்டி வளர்க்கக்கூடியதாக முதல் மாற்றங்களை கொண்டு வர வேண்டும். இங்கே அண்மையில் கூட இந்தியாவிலே இருந்து பல உதவிகள் இங்கே கிடைத்திருக்கிறது. நான் இந்த இடத்திலே தமிழ்நாடு முதலமைச்சர் மாண்புமிகு மு.க.ஸ்டாலின் அவர்களுக்கு நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். அவர் கடந்த வாரம் சட்டசபையிலே அறிவித்து 123 கோடி ரூபாய்களுக்கு மேற்பட்ட உணவுப் பொருட்கள், மருந்து பொருட்கள், இன்னொரு என்ன குழந்தைகளுக்கான பால்மா பொருட்களை இந்த நாட்டுக்கு அனுப்பி வைப்பதற்கு இருக்கின்றார். இங்கே நடந்த பல அனர்த்தங்கள், தமிழ் மக்களுக்கு நடந்த பல அநீதிகளுக்கு அப்பால் ஒரு திறந்த மனதோடு, நல்ல மனதோடு எல்லோருக்காகவும் இந்த உணவை அவர் அனுப்பி வைக்கின்ற இந்த விடயத்தை நாங்கள் மனதார வரவேற்கிறோம், பாராட்டுகிறோம். மு.க.ஸ்டாலின் அவர்களுடைய இந்த முயற்சி நல்லது. ஆனால் அதே நேரம் இந்த மண்ணிலே ஒரு மிக முக்கியமான ஒரு இனப்பிரச்சனை கடந்த 70 ஆண்டுகள் 80 ஆண்டுகளாக அவருடைய தந்தையார் கலைஞர் கருணாநிதி காலத்திலே இருந்து இருக்கிறது. தமிழர்கள் இப்பொழுதும் இந்த மண்ணிலே அடிமைப்படுத்தப்படுகிறார்கள். அவர்கள் இன்னும் ஒரு தீர்வில்லாமல், அரசியல் பயணம் இல்லாமல், தங்களுடைய வாழ்க்கையிலே தாங்கள் நிராயுதபாணிகளாக நிற்கிறார்கள் என்ற செய்தியையும் அவர் உணர்ந்து எங்களுக்கான தீர்வுக்கான முயற்சியிலும் அவருடைய பங்கு மிகவும் இதைவிட வேகமாக இருக்க வேண்டும் என்பதையும் நான் இந்த உயர்ந்த சபையினூடாக மாண்புமிகு முதலமைச்சர் மு.க.ஸ்டாலின் அவருடைய கவனத்துக்கு கொண்டு வர விரும்புகிறேன். அதைவிட இந்தியா பல்வேறுபட்ட உதவிகளை இலங்கைக்கு வழங்கியிருக்கிறது. அதனை இலங்கை இன்னும் எவ்வளவு தூரம் ஏற்றுக்கொண்டிருக்கிறது? கடந்த இந்த பொருளாதார நெருக்கடி இலங்கைக்கு ஏற்பட்ட பொழுது இலங்கைக்கு இதுவரை கடந்த தை மாதத்தில் இருந்து 2022 ஜனவரியிலிருந்து இன்று வரை இந்தியா $3,000 மில்லியன் அமெரிக்க டாலர்கள் $3,000 மில்லியனை இலங்கைக்கு காசாக வழங்கியிருக்கிறது. அதனை விட 4 லட்சம் மெட்ரிக் டன் எரிபொருட்களை இலங்கையினுடைய அவசர தேவைகளுக்காக வழங்கியிருக்கிறது. இப்பொழுதும் கூட 40,000 மெட்ரிக் டன் பெட்ரோலோடு இந்தியாவினுடைய கப்பல் கரை வந்து கொண்டிருப்பதாக செய்திகள் சொல்கிறது. இவற்றையெல்லாம் தாண்டி இன்னும் இந்தியா உரமானியம் வழங்குவதற்கு தயாராக இருப்பதாகவும் நேற்றைய தினம் இங்கு அமைச்சர்களால் சொல்லப்பட்டது இந்த சபையில். ஆகவே இந்தியாவினுடைய இந்த முயற்சிகளை நாங்கள் மனதார பாராட்டுகிறோம், நாங்கள் வரவேற்கிறோம். நாங்கள் மிக இன்னல் படுகிற இந்த நேரத்திலே இந்தியா எடுத்திருக்கின்ற இந்த முயற்சிகள், இந்தியாவினுடைய இந்த கைங்கரியத்தை இலங்கை எவ்வாறு பார்க்க போகிறது? அண்மையிலே கூட அமெரிக்காவுக்கு சென்றிருந்த இந்தியாவினுடைய நிதியமைச்சர் நிர்மலா சீதாராமன் அவர்கள் இந்த சர்வதேச நாணய நிதியத்தினுடைய பணிப்பாளரோடு பேசி இலங்கைக்கு உதவி வழங்குங்கள், அவர் இந்தியாவுக்கு என்று சொல்லவில்லை, இலங்கைக்கு உதவி வழங்குங்கள் என்று குறிப்பிட்டிருந்தார். அதனை பெருமையோடு அந்த பணிப்பாளர் குறிப்பிட்டிருந்தார், நீங்கள் இலங்கைக்கு உதவி வழங்குமாறு கோருவது நல்ல விடயம், அதனை நாங்கள் இன்னும் கரிசனையோடு பார்க்கிறோம், இந்தியா அவ்வாறு கோருவது மிகவும் ஒரு மனிதாபிமான நடவடிக்கை என்று ஐஎம்எஃபினுடைய பணிப்பாளரை குறிப்பிட்டிருந்தார். ஆகவே அவ்வளவு தூரம் இந்தியாவினுடைய உயர்மட்டம் வரைக்கும் இந்த விடயங்களில் அதிகமான கரிசனையை கொண்டிருக்கிறார்கள். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று உலக பந்தில இருக்கின்ற நாடுகளின் மிக பிரபல்யமான தலைவர்களில் கூறுணர்வுடன், தீர்க்க தரிசனத்துடனும், தூரப்பார்வையோடும் சிந்திக்கக்கூடிய ஒரு ஆன்மீக ஈடுபாடு கொண்ட ஒரு தலைவராக பாரதத்தினுடைய பிரதமர் நரேந்திர மோடி அவர்கள் காணப்படுகின்றார். அவரை உலக வல்லரசுகளில் இருக்கின்ற தலைவர்களில், உலகத்தை தீர்மானிக்கின்ற தலைவர்களில் ஒருவராக இன்று நரேந்திர மோடி அவர்களையும் இந்த உலகம் பார்க்கிறது. ஆகவே இவருடைய காலத்தில் ஈழத்தமிழர்கள் இந்த மண்ணிலே படுகிற துன்பங்களையும், அவர்கள் படுகின்ற துயரங்களையும், அவர்களுக்கான ஒரு தீர்வு என்ன என்பதையும் தமிழர்கள் நீண்ட காலமாக கேட்கிறார்கள். இதே உயர்ந்த சபையில், இதே சபாபீடத்திலே வந்து, உங்களுக்கு பக்கத்தில் இருக்கிற ஆசனத்திலே இருந்து இதே பாரத பிரதமர் நரேந்திர மோடி அவர்கள் 2015 மார்ச் மாதம் உரையாற்றினார். இலங்கைக்கு நான் என்னுடைய அனுபவத்திலே சொல்கிறேன், இலங்கைக்கு ஒரு கூட்டு சமஷ்டி, கூட்டுறவு சமஷ்டி தான் மிகவும் சிறப்பானது என்று அந்த அடிப்படையில் சிந்திக்கின்ற ஒரு தலைவருடைய கருத்துக்களை உள்வாங்கி இந்த நாட்டிலே பெரியோடி போயிருக்கின்ற இனப்பிரச்சனைக்கு ஒரு தீர்வை காண நீங்கள் முதலிலே முன்வர வேண்டும். அவ்வாறு வருகிற பொழுதுதான் பாரதத்தினுடைய உதவியும் பாரத தேசத்தினுடைய அந்த உண்மையான இதய சுத்தியோடு தருகின்ற உதவிகளும் இந்த நாட்டுக்கான மிகப்பெரிய வரப்பிரசாதமாக அமையும். அதனை நீங்கள் சரியாக பயன்படுத்திக் கொள்ள வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே குறிப்பிட விரும்புகிறேன். இவ்வாறெல்லாம் இந்தியா பல உதவிகளை செய்கிறது கௌரவ உறுப்பினர் அவர்களே. ஆனால் பலாலி விமான நிலையத்தை 440 மில்லியன் ரூபாக்களில் இந்தியா அதனுடைய உட்கட்டுமான வேலைகள், அதனுடைய ஓடுபாதைகளை திருத்தி பலாலி விமான நிலையத்தை இயங்குவதற்காக இவ்வளவு பணத்தை 440 மில்லியன் ரூபாக்களை இலங்கைக்கு மானியமாக வழங்கி அந்த விமான நிலையத்தை புனரமைத்துக் கொடுத்தது. ஆனால் இதுவரை அந்த விமான நிலையத்தை இயங்க விடாமல் தடுத்துக் கொண்டிருப்பது இலங்கை அரசுதானே. இந்திய அரசு அல்லவே? இந்திய அரசு இப்பொழுதும் விமானங்களை விடுவதற்கு தயாராக இருக்கிறது. இப்பொழுதும் கூட அதனுடைய உட்கட்டுமான வேலைகளை, உள்ளக வசதிகளை மேம்படுத்த 100 மில்லியன் டாலர்களை மானியமாக வழங்குவதற்கு இந்தியா தயாராக இருக்கிறது. ஆனால் நாளாந்தம் கட்டுநாயக்க விமான நிலையத்திலே 300க்கும் மேற்பட்ட விமானங்கள் தரையிறங்கி செல்லுகின்ற பொழுது சுகாதார காரணங்களை காட்டி பலாலி விமான நிலையம் மூடப்பட்டிருக்கிறது. இது என்னளவு நியாயம்? இந்த அரசாங்கம் இந்தியாவிடம் இவ்வளவு கடன்களை வாங்குகிறது, 3000 மில்லியன் டாலரை வாங்குகிறது, 5 லட்சம் மெட்ரிக் டன் வரையான எரிபொருட்களை வாங்குகிறது, ஒரு மானிய அடிப்படையில் உறவகைகளை வாங்குகிறது. எல்லாவற்றுக்கும் இந்தியாவிலே தங்கியிருக்கின்ற இலங்கையினுடைய அரசு பலாலி விமான நிலையத்தை மட்டும் ஒரு தமிழர் பிரதேசத்திலே அமைந்திருக்கின்ற காரணத்தால் அதனை இயங்க விடாமல் தடுத்து வைத்திருப்பது கௌரவ போக்குவரத்து அமைச்சரிலிருந்து விமானத்துறை அமைச்சர் வரை நீங்கள் சற்று சிந்தியுங்கள். இதை சிந்திக்க வேண்டிய ஒரு காலம். நீங்கள் படுகின்ற கஷ்டங்கள், பொருளாதார நெருக்கடிகள் இவற்றுக்கெல்லாம் அப்பால் இந்தியா தருகின்ற இந்த உதவிகளையும் வைத்துக் கொண்டு ஈழத்தமிழர்களை நீங்கள் மாற்றாந்தாய் மனப்பான்மையோடு தான் பார்க்கிறீர்கள் என்ற உண்மை மிக வெளிப்படையாக தெரிகின்றது. அதனை விட இன்னும் இந்தியாவில இருந்து காரைக்காலில் இருந்து காங்கேசந்துறை வரைக்கும், தலைமன்னாரிலிருந்து மண்டபத்து வரையும், மண்டபத்துக்கும் தலைமன்னாருக்குமான, காரைக்காலுக்கும் காங்கேசந்துறைக்குமான கப்பல் போக்குவரத்துக்களை செய்வதற்கு கொள்கை அளவிலே இலங்கை இந்தியாவோடு இணங்கி இருந்தது. ஆனால் இன்று வரை அதற்கான எந்த ஒரு முயற்சியையும் மேற்கொள்ள இலங்கை இதுவரை தயாராக இல்லை. ஆகவே இலங்கையினுடைய இவ்வளவு நிலைமையான கஷ்டங்கள் துன்பங்களுக்கு மத்தியிலும் இலங்கை ஒரு இரட்டை முகங்களை காட்டுகிறது, இலங்கையினுடைய இதய சுத்தியற்ற தன்மையை காட்டுகிறது. நீங்கள் நெருக்கடி என்கிறீர்கள், வெளியிலே போராட்டம் என்கிறீர்கள், இளைஞர்கள் போராடுகிறார்கள், தன்னெழுச்சியான போராட்டங்கள் அவை நடந்து கொண்டிருக்கிறது. ஆனால் இனிமே இலங்கை தன்னுடைய நண்பன் யார், எதிரி யார் என்பதை சரியாக இடைபோட முடியாமல், அந்த மக்களை சரியான பாதையில் வழிநடத்த முடியாமல் திணறுகின்ற இந்த நேரத்தில் தான் நாங்கள் உங்களிடம் இந்த கோரிக்கையை முன்வைக்கிறோம். பலாலி விமான நிலையத்தை உடன் இயக்குங்கள். இந்தியாவினுடைய மிகச்சிறந்த தலைவராக, உலகத்தினுடைய மிகப்பெரிய தலைவர்கள் ஒருவராக இருக்கின்ற பாரத பிரதமர் நரேந்திர மோடி அவர்கள் இந்த உயர்ந்த சபையிலே பேசிய கூற்றுக்களை மையமாக வைத்து ஈழத்தமிழர்களுக்கான ஒரு அரசியல் தீர்வை சமஷ்டி அடிப்படையிலே முன்வைப்பதற்கு நீங்கள் தயாராகுங்கள். அப்பொழுதுதான் இந்த நாட்டினுடைய பொருளாதாரமும் சரி, இந்த நாட்டினுடைய இன ஒற்றுமையும் சரி, உலகப்பந்திலே இந்த நாடு ஒரு சிங்கப்பூராக, ஒரு ஜப்பானாக இந்த நாடு வளர வேண்டுமானால் உங்களுடைய மனங்களிலே மாற்றங்கள் வர வேண்டும். அந்த மாற்றங்கள் இந்த நாட்டை மென்மேலும் வளர்த்துச் செல்வதற்கு நீங்கள் அடுத்தவருடைய உதவியை சரியான முறையில் பயன்படுத்த வேண்டும் என்பதை குறிப்பிட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
சுதிகர் மந்திரிதுமா.